කතා කරන දේවල් දැන්. කියනවා දැන් එළියේ තියෙන රූප අපි කියනවා ඔක සතර මහා ධාතුවෙන් හැදිලා තියෙනවා. ආ නැත්නම් ඒ ප්‍රශ්නේ දැන් ඒක අපි ওই දැන් ලෝකෙට ආйти දැක්මෙදී කොහොම කතා කරන්නේ? රූප කියන්නේ ලෝකෙට ආйти දැක්මෙදිනේ. එතකොට ඒව ඇනලයිස් කරන්න ගිහින් තමයි ඒ රූපේ ඉතින් කඩාගෙන කඩාගෙන ගියාම ඔතන තියෙන්නේ සතර මහා ධාතු කියලා කියන්නේ. ඒක හැබැයි මේ ලෝකෝත්තර දැක්ම නෙවෙයි. මේකත් මතක තියාගන්න. ඒ ලෝකෙට ආйти ආයට දැන් අපි රූපවලට ඇලුම් කරනවනේ. නැත්තම් ගැටෙනවනේ. ඔන්නෝක අයින් කරගන්න අඩු කරගන්න උපක්‍රමය. රූප වගේ පෙන්වනට සතර මහා ධාතු. හැබැයි ඒක ඇත්ත තත්වෙම නෙවෙයි. කෙලෙස් අඩු කරගන්න කියන කතාවක් විතරයි. අපි ලෝකෙට අයිති මට්ටමේදී කෙලෙස් අඩු කරගන්න කරන එකක්. ඒකයි ඒකට කියන්නේ පූර්ව ප්‍රතිපදාව කියලා. එතකොට දැන් ඔය මෙරිලා උපදින එක එහෙමත් ඉතින් ලෝකෙට අයිති දෘෂ්ටියේදී තියෙන දෙයක් නේ. ලෝකෝත්තර පැත්තේදී එහෙම දෙයක් කතා කරන්නේ නැහැ. මොකද මම කියලා කෙනෙක් පිටින්න්නේ ඒ පැත්තනේ ලෝකෝත්තර පැත්ත කියන්නේ. එතකොට ලෝකෙට අයිති මට්ටමේදී ওই ප්‍රශ්න තියෙනවා. ශරීරේ මැරුණහම මොකද වෙන්නේ? ඉතින් අනිත් රූපවලට වෙන ටිකම තමයි. රූප කියලා දෙයක් අපි තියනවා කියලා හිතුවෝ ඒ රූපයක් විනාශ වුණාම වෙන ටික ශරීරයේ තියෙන රූපකත් වෙනවා කියලා අමුතු දෙයක් නෙවෙයි. හරි. ඉතින් ඒක දැන් දෘෂ්ටියක කියන්නේ ලෝකෙට අයිති මට්ටමේදී අපි දෘෂ්ටියක ඉඳගෙන කතා කරන්නේ. ඒක ඇත්ත ඇති හැටි නෙමෙයි අපි නිකන් ඔය මොකක් හරි මතයක් හදා ගන්නවා විතරයි. ඒක කන්සෙප්ට් එකක් විතරක් වෙනවා අන්තිමට. ඒ හින්දා තමයි දැන් බුදුදහමේ පෙන්නන්නේ රූපයෙන්ම මිදෙන විදිහක්. රූපයෙන් අයින් වෙන විදිහක්. රූපය ඉක්මවා යන විදිහක්. ඒක තේරුම් ගන්න තමයි කියන්නේ රූපය ගැන හොයනවා නම් බලන්න කියනවා තුන් ආකාරය. රූපය කියන්නේ මොකද්ද? රූප සමුදය මොකද්ද? රූපේ හටගන්නේ ඇයි? ඊළඟට රූප අත්ංගමය කියනවා. ඒ කියන්නේ රූපේ Nirodhe. ඒකෙන් සමුදය නැත්නම් රූපයක් නැහැ. දැන් අපිට සමුදය තියෙනකන් තමයි රූප ගැන කතා කරන්න පුළුවන්. ඒක හරියට දැන් දුක ගැන කතා කරන්න පුළුවන් දුක්ඛ සමුදය තියෙනකන් විතරයි. නේද?
දුක
අන නෙමෙයි රූපයක් කියලා දෙයක්.
අත්‍යන්තයෙන් බැලුවට පස්සේ
නේ ඒකත් අයිති. එහෙම නැතුව මේ හැම දැන් පුටුවක් ගත්තොත් පුටුව රූපයන්නේ. ඒකට රූපය ගැන හොයනවා කියන්නේ රූපය කියන්නේ මොකද්ද? ඒක හටගත්තේ ඇයි? සමුදය. ඒකට සමුදය නැත්තම් මොකද්ද තත්ත්වය? ඒකට හටගන්න හේතු නැත්තම් එතනේ නිරුද්ධ. ඔය විදිහට තමයි ලෝකෝත්තරද බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ලෝකෙට අයිති දැක්මේදී අපි ආරූපයක් තියෙනවා. ඒ රූපය කොහෙන්ද ආවේ? කොහෙද යන්නේ? මොනවයින්ද හැදිලා තියෙන්නේ? රූපයක් තියෙනවා කියලා හිතාගෙන ඒක ගැන කතා කරනවා නේද? අපි විශ්වාස කරනවා මේ රූපයක් තියෙනවා කියලා. ඒ විශ්වාසයේ උඩ තමයි රූපය ගැන කතා කරන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒ රූපය කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා බලන්න. ඒක ඇති උනේ ඇයි කියලා හොයන හේතු ටික. එතකොට ඒ හේතු නැත්තම් රූපයක් ගැන කතා කරන්න බැරි ඒ රූපේ ඒ ලෝකෙට අයිති දැක්මේ ඉන්න කෙනාගේ කෙලෙස් අඩු කරගන්න. තු එළියේ තියෙන රූපේ සතර මහා ධාතු කියලා බැලුවට නිවන් අවබෝධ වෙන්නේ නැහැ. නිවන් මාර්ගයට එන්න හිත සකස් කරන්න පූර්ව ප්‍රතිපදාව තමයි ඒක. ධාතු මනසකාරෙත් ඒ වගේ තමයි. හිත සංසුන් කරගන්න කරන භාවනාව. ඒ අනිත්‍යය දැක්ම රූපේ මොකද්ද සමුදය මොකද්ද නිරෝධය මොකද්ද කියලා දන්න කෙනාටත් ධාතු මනසිකාරය කරන්න පුළුවන්. හරි. එතකොට ඔය දකින විදිහට නිවේයි දකින. එතකොට ධාතුව බැලුවක් ධාතුව මොකද්ද ඒක හටගන්නේයි සමුදය නිරෝධය. නෑගේ අවබෝධයකට යන්න. දුක දාතු වලින් හදන දෙයත් ඉතින් තණ්හාව හින්දා තමයි හදන්නේ. දැන් අපට ඕක පේන්නේ නැහනේ. දැන් එළියේ පුටුවක් තණ්හාව නිසාද හැදුනේ? එහෙම පේන්නේ
නැහනේ.
දැන් රූපේ මොකද්ද කියන්නේ? ඔහොම එක එක විදිහට බලන්න. රූපේ මොකද්ද කියන්නේ? අපි රූපයක් කියලා දැන් බලන්න කියන්නේ රූපය මොකද්ද පළවෙනි දේ. හරි? කියන්නේ අපි රූපයක් කියලා කියන්නේ මොකකටද? එතන ඉන්නේ පටන් ගන්න ඕනේ නේද? ඊළඟට බලන්න ඕන ඒ අපි රූපේ කියන දේ හටගත්තේ කොහොමද? සමුදේ. හරි. ඒ දෙක දකිනකොට ඔන්න ඒකේ Nirodhaය දකින්න පුළුවන්. ඒ Nirodhaය කියන්නේ අත්ංගමය කියලා කියන්නේ ඒකේ නොපිහිටීම. හැම රූපෙම ඉතින් හොයන්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ. ඒ රූපෙම තමයි. වෙන රූපයක් නෙමෙයි. අපි රූප කියලා කොහේ කිව්වත් අපි අදහස් කරන්නේ මොකද්ද? රූපේ කියන්නේ මොකද්ද? නාම
රූප කියන
කොටේ ඒක තමයි ඉතින් හොයාගන්න ඕනේ. දැන් රූපේ මොකද්ද කියලා දකිනකොට ඔය එක එක જાතිය රූප නැහැ. ඒකයි මේ තිරූපන් රූපේ පිරිසිඳ දකින්න කියලා කියන්නේ මුලින්ම. අපි රූපේ ගැන දන්නේ නැති හින්දානේ ඔය දැන් මේ රූපේ කියන්නේ මොකද්ද කියලා අහනවා. නේද? ඉස්සෙල්ලා රූපේ කියන්නේ මොකද්ද කියලා හරියට දැනගන්න ඕනේ. ඉතිරූපන්. අර තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. රූපේ මේකයි කියලා හරියට දකින්න තමයි රූපේ කියලා කියන්නේ මොකද්ද? එතකොට ඊළඟට ඒ රූපයට හේතුව හොයන. ඒ රූපේ හටගත්තේ ඇයි? සකස් වුනේ ඇයි? ඒකට හේතු නැත්තම් රූපේ තියෙන්න බෑ. එහෙම ධර්මතාවයක් කියනවා. මොකද රූප කියන જાතිය දැන් දහමේ පෙන්වන දෙයක් තමයි. මේ ලෝකෙට අයිති කිසිම දෙයක් හේතුන්ගෙන් තොරව හටගන්නේ නෑ. හේතුන් නිසාමයි හටගන්නේ. ඒකට කියනවා සංකතයි කියලා. සංකත සකස් වුණ දේවල්. සංකත. හරි? ඒ කියන්නේ මේ හේතු ප්‍රත්‍යයන් නිසාමයි ඒවා තියෙන්නේ. ඒවයින් තොරව තියෙන්න බෑ. පැහැදිලිද? ලෝකෙට අයිති හැම එකක්ම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන තියෙන හේතු ප්‍රත්‍යයන්ගෙන් තොරව ඒව ගැන කතා කරන්න බෑ. ඕක තමයි ධර්මතාවය. හරි. මොනවා හරි දෙයක් ගැන කතා කරනවා නම් ඒකට අදාළ හේතුත් එක්කමයි කතා කරන්නේ. හේතුන්ගෙන් තොරව ඒ දේ ගැන කතා ඒ දෙයට තනියෙන් ඉන්න බෑ. හේතුන්ගෙන් තොරව ඒකට තනියෙන් ඉන්න බෑ. ඕක තමයි මේ පටිච්ච සමුප්පාද කියන්නේත් ඕක. හේතුඵල ධර්ම. හරි? ඒ කියන්නේ මේ
එක අනිත් එකට
අනිත් එක හින්දාමයි මේක ඉන්නේ. අනිත් එක නැතුව අපිට මේක ගැන කතා කරන්න බෑ. ඕක තමයි පටිච්ච සමුප්පාදේ කියන්නේ. හැබැයි ලෝකේ සාමාන්‍ය ඉන්න අයට පටිච්ච සමුප්පාන්න බව ගැන අවබෝධයක් නැහැ. සංසාරේ යන අයට පටිච්ච සමුප්පන්න බව ගැන අවබෝධයක් නැහැ. ඒගොල්ලෝ හිතන්නේ ඒවා වෙනම තියෙනවා, හේතු නැති වුණා තියෙන්න පුළුවන්. ඒක තමයි අපි සාමාන්‍යයෙන් පිළිගන්නේ. ඒවා තියෙනවා කියනකොට ඒ කියන්නේ ලෝකෙට අයිති අය දකින්නේ මේවා තියෙනවා. ඒක තියෙන හේතු අවශ්‍ය නැහැ. තේරුණාද?
ගස් ගල් එළවලු.
ඔව්.
ඒවා අපි සොයලා බලන්න ඕනේ.
ඒවා දන්නේ නැහැ. ඒකයි කටිච්ච සම්පාදේ දන්නේ නැහැ
කියන්නේ.
දැන් අපි සාමාන්‍ය කෙනෙක් ගන්න මේ පුටුව තියෙනවා. පුටුව තියෙන හේතුවක් අවශ්‍ය නැහැ. පුටුව තියෙනවා.
අනිත් එක ඒක ගැන සොයලා බලන්න ඕනේ නෑ අපේ නිවන් මාර්ගෙට නේ. ඒව තියෙනවා. ඒක කොහොමද ආවේ? කොහොමද වුණේ කියලා බලන්නම නෑ.
නිවන් මාර්ගෙට ඕන.
මේ පුටුව ගැන?
අවු. අයි පුටුව හින්දා අපිට කෙලෙස් ඇති වෙන්න පුළුවන්. ඔය පුටුවෙන් හින්දා රණ්ඩු වෙන්න බෑයිද? ඔය පුටුවෙන් හින්දා තරහ ගන්න බෑයිද? ඔය පුටුවෙන් හින්දා ආස කරන්න බෑයිද? එහෙම වෙන්නේ නෑනේ. දැන් ලෝකෙට අයිති වෙනකොට මෙතෙන්ට එනකොට මන්න පුටුවක් තියෙනවා. මේක මෙතෙන්ට හොඳද කැතද හොඳයිද ඔය ඔක්කොම එනවනේ ඔළුවට. මෙතෙන්ට ගැලපෙනවද නේද? පුටුවට තනියෙන් ඉන්න දෙන්නේ නෑනේ අපි. ඕක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ ලෝකෙට අයිති දේවල් සේරම අපි බාර අරන් අපි නිකන් මේ ඒවට නිකන් ඉන්න දෙන්නේ නැහැ. ඒක තමයි අපේ කෙලෙස් කියන්නේ.
අපිට කියන්න බෑ මේක විතරයි අපේ ජීවිතයට අදාළ කියලා ඒක වෙන් කරන්න බෑ.
ආ. එහෙනම් කියන්න බෑ. පිට අදාළයි. ඉතින් ලෝකේ තියෙන අපි දන්න මොනවා හරි තියෙනවා නම් අපට අදාළයි.
හැබැයි ඒක අත්හැරලා
අත්හරිනරි තිබුණා හින්දානේ අත්හැරලා දෙන්නේ. අත්හැරලා නම් ඒ වගේ
නෑ. අත්හැරලා දැම්මට පස්සේ අපිට කමක් නෑ.
ඔය එහෙම ඉතින් අත්හැරලා නෑ තාම. අත්හැරලා නම් ඒ රහතන් වහන්සේගේ தත්ති. අපි තාම ලෝකෙට අහුවෙලා ඉන්නේ. ඇරියට පස්සේ අවශ්‍ය අනවශ්‍ය කියලා බෙදන්න එහෙම බෑ. මේ අල්ලගෙන නේ ඉතින් අවශ්‍ය ටික වෙන් කරගන්නේ කොහමද? ඕක ඔය ඔය හිතන තරම් එහෙම මේ ලේසි එකක් නෙමෙයි. එහෙම වුණා නම් හැමෝම නිවන් දකි. බුදුදහමක් අවශ්‍ය නැහැ. හරිද? එතකොට ඒක තමයි කියන්නේ. දැන් නිවන් මාර්ගයේදී ඔය හොයන්න ඕනේ. දැන් අපි ඒක හොයන්න කලින් නිවන් මාර්ගේ නැති කෙනා දකින්නේ කොහොමද? නිවන් මාර්ගේ ඉන්න කෙනා දකින්නේ කොහොමද කියන එක තේරුම් ගන්න. එතකොට නිවන් මාර්ගේ නැති කෙනා දකින්නේ ඔය තියෙන දේවල්. ලෝකෙට අයිති දේවල් ඕන එක. හරි? දෙස්පුටු වෙන්න පුළුවන්, ගස් ගල් වෙන්න පුළුවන්, ඉරහඳ මුහුද වා වෙන්න පුළුවන්, ඈ ගේ දොර ඉඩම් කඩම් වෙන්න පුළුවන්, ඊළඟට සත්තු වෙන්න පුළුවන්, මිනිස්සු වෙන්න පුළුවන්, පවුලේ අය වෙන්න පුළුවන්, අක්ක වෙන්න පුළුවන්. ඔය හැම දෙයම ලෝකෙට අයිති දේවල් නේද? එතකොට දැන් ලෝකෙට අයිති කෙනා අන්න දැන් ධර්මයක් අහලා නැහැ කියලා හිතන්නේ. එතකොට එයාට හිතෙන හැටි තමයි ඔය ඕන දෙයක් තියෙනවා. දහමෙදි පෙන්නනවා එහෙම තියෙන්න බෑ, තියෙන්න නම් ඒවට හේතු යෙදෙන්න. හේතුන්ගෙන් තොරව තියෙන්න බෑ. ඒක තමයි පටිච්ච සමුප්පාදය. අපි නිකන් හිතන්නේ නෑ ඕන එකක් තියෙන්න පුළුවන්. හේතු යෙදුනත් නැතත් ඕකට තියෙනවා. නේද? ඒතර බුදුහාමුදුරුවෝ පෙන්නනවා එහෙම හේතුන්ගෙන් තොරව ඒවට අවශ්‍යයි උදව් වෙන දේවල් නැතුව ඒවට පවතින්න බෑ. හරි? ඒකට හේතුන්ගෙන්මයි සකස් වෙලා තියෙන්නේ. හේතුන්ගෙන් සකස්ුනේ වට මොකද්ද තනි වචනේ? සංකත. සංකත ධර්ම කියනවා. හරි? ඒකට නිවන විතරයි අසංකත. සංකත නොවෙන්නේ නිවන විතරයි. වෙන මොනවා ගැන කතා කළත් සංකත හේතුපත්‍යයෙන්ම හටගත්තු දෙයක්. පැහැදිලි. දැන් අභිධර්මයේදී ඔක හොඳට පෙන්වනවා නේද? මොනවාද අභිධර්මයේ තියෙන්නේ? රූප, ඊළඟට තියෙනවා චිත්ත හිත කියන එක. ඊළඟට හිතේ තියෙන සිතිවිලි චෛතසික. රූප චිත්ත චෛතසික. ඊළඟට නිවන නිබ්බාන. ඔය හතර ගැන තමයි අපි ධර්මයේ කතා කරන්නේ. ඒ කියන්නේ රූපයි චිත්ත චෛතසික කියන ඒවා සංකතයි. හේතු ප්‍රත්‍යයෙන්ම හටගත්තු දේවා. ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න.
සංකත වෙන්නේ හේතු.
හේතුන්ගෙන් හටගන්න නිසා සංකතයි. ඒකට තව වචනයක් තමයි පටිච්ච සමුප්පන්නයි. හේතු ප්‍රත්‍යයන් නිසාමයි ඒක ගැන කතා කරන්න පුළුවන්. හරි. නිවන එහෙම නැහැ. නිවන එහෙම හේතු යෙදෙන්නේ නැහැ නේද? ඒක අසංකතයි කියන්නේ. පැහැදිලිද? ඉතින් දැන් ඕක බුදු කෙනෙක්මයි පැහැදිලි කරන්නේ. සාමාන්‍ය කෙනෙකුට ඕක පේන්නේ නැහැ. අපිට හිතෙන්නේ හේතුවක් නැතත් සමහර දේවල් තියෙන්න පුළුවන්. නේද? එහෙම කිසිම දෙයක් තියෙන්න බෑ. ඔන්න ඕක තමයි දැන් අවබෝධ කරගන්න. දැන් අපිට හිතනවා නම් මොනවා හරි තියනවා කියලා හේතුන්ගෙන් තොරව කොහොමද ඒවා තියෙන්නේ කියලා හොයන්න. සංකත කියන එකේ ඊළඟට ලක්ෂණ ටික කියනවා. දැන් ඔන්න නිවන ඇරෙන්නේ ඉතුරු ටික ඔක්කොම සංකතනේ. සංකත දේවල් වල ලක්ෂණත් ඔන්න ලක්ෂණ තුනක් පෙන්වනවා. තීනිමානි වික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි. මහණෙනි මේ සංකත දේවල් වල ලක්ෂණ තුනක් ප්‍රකට වෙනවා. මොනවද මේ තුන? උපාදෝ පඤ්ඤායති. උපත ඒ කියන්නේ හට ගැනීමක් ප්‍රකට වෙනවා. ඒවා පහළ වෙන බවක් පෙන්වුම් කරනවා. ඊළඟට වයෝපඤ්ඤායති. මෙති වෙන බවකුත් ප්‍රකට කරනවා. ඇති වෙන බවකුත් පෙන්වුම් කරනවා. කොයි වෙලාවරි නැති වෙන බවකුත් පෙන්වුම් කරනවා. ඒකට දෙකයි තුන්වෙනි එක තමයි තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. තිතස්ස කියන්නේ පවතින කාලයක් තියෙනවා නම්. පවතින කාලයක් තියෙනවා නම් ඒ කාලය තුල මොකද වෙන්නේ? අඤ්ඤතත්තං. අන්‍ය තත්ත්වයකටපත් වෙනවා. වෙනස් වෙනවා.
ඒකට
මොහොතක් තිතස්ස කියන්නේ තිති කියන්නේ පවතිනවා. තිතස්ස කියන්නේ පවතින කාලය තුල. පවතින කාලය තුල මොකද වෙන්නේ? වෙනස් වෙනවා. අන්‍ය ආකාරයකටපත් වෙනවා. ඒ එක විදිහකට තියෙනවා. සංකත ධර්මවල ලක්ෂණ තුන. උපාදෝපඤ්ඤායති, වායෝපඤ්ඤායති, තිතස්ස අඤ්ඤතත්තං. කියන්නේ අපිට හිතෙනවා නම් ඔන්න යම් කිසි කාලයක් පවතිනවා කියලා ඒ කාලය තුල මොකද වෙන්නේ?
වෙනස්.
ඒ කියන්නේ පවතින්නේ නැහැ කියන එකමයි තව විදිහට කියන්නේ.
හැබැයි ඒ කියන්නේ ඒ කාලෙට පස්සේ ආයෙත් ඒක ඒ විදිහටම වෙන්නේ
නැහැ. ඒක නෙමෙයි. එහෙම කතාවක් කොහොමවත් නැහැ. ඒ විදිහට පවතිනවා කියලා හිතුණත් එතන තියෙන්නේ වෙනස් වෙන ගතිය. හරි. එතකොට වෙනස් වෙනවා කියනකොට නিত্য නැහැ. නේද?
වෙනස්
වෙනවා. ඔව්. හැම මොහොතෙම වෙනස් වෙනවා. නම් අපිට කතා කරන්නවත් වෙලාවක් නැහැ. මේ වෙලාවෙත් වෙනස් වෙනවා.
එහෙනම්
තත්ත්වෙ තුන පිටුනස් එක නැහැ කියන එක තමයි ඔය තව විදිහට කියන්නේ. පවතින ස්වභාවයක් නැහැ කියන එක. එහෙනම් පවතිනවා කියලා හිතුණත් ඒත් වෙනස් වීමක් වෙයි තියෙන්නේ කියලා. තිතස්ස අඤ්ඤතත් සම්පඤ්ඤායත. අකරන්නේ. වෙන්නුම් කරන්නේ හට ගැනීමකුයි නැතිවීමකුයි විතරයි. පවතිනවා කියලා පේනවා නම් එතනත් වෙනස් වෙනවා කියලා
කියනවා.
උපාද වය. පැවැත්මක් ගැන කතා කරන්න බෑ. කොඩක්වත් නිත්‍ය කරන්න බෑ. පවතිනවා කිව්වොත් නෑ. ඒකත් අනිත්‍යයි කියන්නේ.
ගලපගෙන දැන් මම හිතනවා කියනවා
කියලා. ඒක තමයි දැන් ඒ හිතෙන දේවල් වලට ওই ලක්ෂණ නැති එක තමයි මේ ලෝකෙට අයිති දැක්කේ. නියම ඇත්ත ඇති හැටි තමයි ඔය කිව්වේ. හට ගැනීමක් පෙන්눔 කරනවා නැති වීමක් පෙන්눔 කරනවා. පවතිනවා කියලා හිතුණාට ඒ කාලෙත් අන්නේ தත්වයකටපත් වෙනවා. හැම මොහොතේම. ඒ කියන්නේ පොඩි මොහතකටවත් පවතිනවා කියලා කතාවක් නැහැ. හරි. ඔකම තමයි තව වචනකින් කියන්නේ මේ අනිත්‍යයි කියලා. නිට්ටය නැහැ. නিত্য වුණොත් නේ පවතිනවා කියන්නේ. නේද? ඒකට අනිත්‍ය බව අවබෝධ කරන්න ඕනේ අපේ. ඒක පේන ධර්මතාවයක් නෙමෙයි. මොකද ලෝකේ යන අයට පේන්නේ ඕකේ අනිත් පැත්ත. ඒගොල්ලෝ ඉන්නේ නিত্য සංඥාවේ. නিত্যයි සුඛයි ආත්මයි. හරි? නিত্যයි පවතිනවා. සැපක් තියෙනවා. ආත්ම ස්වභාවයක් තියෙනවා. තියෙන. ඒක ඒ වුණාට ඇත්ත තත්ත්වෙ නෙවෙයි කියලා තමයි ධර්මයේ
කියන්නේ. හැබැයි කලක් ගියා.
ඒ අපි හිතන හැටින්.
හැම
මොහොතේ. ධර්මයේ කියන්නේ පවතිනවා නම් නෑ තියනවා නම් අන්‍ය තත්වයකටපත් වෙනවා. ඒ කියන්නේ තියනවා නෙවෙයි. දැන් අපිට පේන්නේ බිත්තිය කියලානේ තියනවානේ. එහෙම නෙවෙයි. එක සැරයක් බිත්තිය කිව්වොත් නම් දවස් සැරයක් බිත්තිය කියන්න බෑ.
ඒ බිත්තිය නෙවෙයි.
වෙනස් ආකාරයකටපත් වෙනවා. අපිට මෙහෙම තියනවා වගේ පෙනුනට මේක තව zoom කළොත් ලොකු කළොත් පොඩි පොඩි ඒවා දකිනකොට ඒවා මේ එක විදිහට තියෙන්නේ. ඔක කියනවනේ දැන් අර පරමාණු ඇටම්ස් ලෙවල් එකට ගියාම ඉලෙක්ට්‍රෝන්ස් එක මොහොතක දකින දේ තව මොහොතක එතන දකින්න බෑ.
මොකද ඒක හෙල්ලෙනවනේ කවදිස්සෙම නේද? ඇටම්
එක හෙල්ලෙනව විතරක් නෙමෙයි දැන් ඔක ඇහැට පේන්නේ නැති ලෙවල් එකක් නේ. ඉලෙක්ට්‍රෝන්ස් වල ඒක නියමයක් තමයි මේ දෙපාරක් එක තැනක දකින්න බෑ. ඒ තරම් වේගෙන් චේන්ජ් වෙනවා. කියන තැනක් කියන්නත් බෑ. හරි. දැන් හයිසන්බර්ග් එහෙම ඒවා
කියන්නේ.
ඈ?
විද්‍යාමුදෝ කියලා කියන්නේ තේරිය දෙයක්.
ඊට වඩා එහා ගිය දෙයක්. ඔය විද්‍යාවෙන් කියන දෙන්නේ.
හැබැයි
ඊටත් වඩා වෙනස් දෙයක්.
හැබැයි දැන් හම්බ වෙන විද්‍යාව බුදුහාඳුරෝ දේශනා කරන්නේ ඒකයි.
ඒ ටිකක් එහෙම තියෙන අයනට විද්‍යාවෙන් තාම තාම එතෙන්ට ගිහිල්ලා නැහැ විද්‍යාව. විද්‍යාව තාම නිවන අල්ලන්න තරම් දියුණු නැහැ.
නිවන අල්ලන්න තරම් ඔය භෞතික ලෝකයේ ගැන තරමක් වැරදිනවා.
මොකක් තරමක් කියන්නේ ඔක්කොම නෙවෙයිනේ. ඇත්ත தත්ත්වේ හොයාගෙනත් නැහැ හොයාගන්නත් බැහැ. දැන් ඇත්ත තේහටි තමයි තමයි යථාභූත தත්ත්වය කියන්නේ. ඒ ලක්ෂණේ තමයි ලෝකේ මොනවා හරි තියෙනවා කියලා නම් ඒක සංකතයි. හේතු ප්‍රත්‍යයමයි හටගෙන තියෙන්නේ. ඒවයි ලක්ෂණ ටික තමයි උපාදෝ පඤ්ඤායති හට ගැනීමක් උපදීමක් පෙන්වීම කරනවා. වයෝ පඤ්ඤායති වය කියන්නේ නිකන් විනාශ වෙන, මැරෙන, නැති වෙලා යන, නිරුද්ධ වෙන. නැතිවීම කිව්වහම අපි මෙහෙම ගත්තොත් ඇතිවීම කියන්නේ ඔන්න අපිට පේන ගතිය. නැතිවීම කියන්නේ පේන්නේ. හරි? අන්න ඒ වගේ ස්වභාවයක්. අදාල හට ගන්න බව පේනවා නැති වෙන බව. ප්‍රකට වෙනවා. ඒකත් ප්‍රකට වෙනවා විතරයි.
නැති වෙන බව පේන්නේ
නැහැ. නැති වෙන බව ඒ කියන්නේ දකින්න පුළුවන් කෙනෙකුට. මොකක් හරි හටගත්තත් දකින්න පුළුවන්. ඔය දෙය නැති වෙනවත් දකින්න පුළුවන්. හැමතිස්සෙම දකින්නවා කියන එක නෙමෙයි. දකින්න අවස්ථාව දෙනවා. ඒ ප්‍රඥා ඇති කියන්නේ ඒක. දැනගන්න පුළුවන්. දැනගන්න පුළුවන් මිසක් ඒකට ඒක අයිති කියනවා නෙවෙයි. ප්‍රඥා ඇති කියන්නේ මේ බලන කෙනාට අවබෝධ හට ගැනීමක් අවබෝධ වෙනවා. උපාදෝ ප්‍රඥායති. හරි? වයෝ ප්‍රඥායති. ඊළඟට අර පවතිනවා නම් පවතින කාලය තුල අන්‍ය ආකාරයකටපත් වෙනවා කියලා ප්‍රඥායති. දැනගන්න පුළුවන්. හරි. ඒ සංකතය කියන මොකක් හරි දෙයක ඔය ලක්ෂණ තුන නුවණින් බලනකොට දැනගන්න පුළුවන්.
දැන් හේතු ප්‍රත්‍ය දෙකක්.
ඔව්. ඒ දෙකම එක වගේ හේතු. ඔව් කියන්නේ උදව් වෙන දේවල්. මොකක් හරි ඇති වෙන්න අවශ්‍ය දේවල්නේ. ඒක තමයි ප්‍රත්‍ය වෙන දේවල් කියන්නේ. ආධාර වෙන දේවල්. හේතු කියන්නේ ඒකෙන් අපි ප්‍රධානව ගන්න දේ. අපිට වැදගත් එක විතරයි අපි හේතුව කියලා කතා කරන්නේ. අනිත් ටික තිබුණාට ඒවා සමහර විට ඒක අප්‍රකටයි ඒවා කතා කරන්නේ. ප්‍රත්‍ය. හැබැයි ප්‍රත්‍ය නැතුව ප්‍රධානියා හිටියටම වැඩේ වෙන්නේ නැහැ. අනිත් ටිකත් තියෙනවා. දැන් අපි දැල්ලක් පත්තු කරන්න ගියොත් නිකන් ගන්න මොනවද ඕන? පානක් පත්තු කරන්න තෙල් තියෙන්න ඕන. තිරයක් තියෙන්න
ඕන. තෙල් අල්ලන්න එක. තියාගන්න.
ඔව්. ඒක තමයි. ඒ තිරේට තෙල් එන්න ඕන කොහෙන් හරි නේද? ඒකට තිරේට තෙල් ආපු පළියටම පත්තු වෙනවද? පත්තු කරන්න නම් ගින්දර. ගින්දරක්
තමයි. ඒ ගින්දර වලට ඕනේ අර
බින්දර කොහෙන් හරි හදා ගන්න. එතකොට බලන්න දැන් දැල්ලක් පත්තු වෙන්න නම් තිරයක් ඕන, තෙල් ඕන, බින්දර ඕන. නේද?
තෙල් තියා ගන්න
පහන කොහෙන් හරි පත්තු වෙන තැනදී ওই જાති තුන තියෙනවා. තෙල්, තිරය, බින්දර. බින්දර කියන්නේ තව ඉතින් ඔබ හිතලා බලන්න පුළුවන්. දැන් ඒ තුනට අපි නිකන් හේතු කියලා කියන්න පුළුවන්. ප්‍රධාන. හැබැයි ඔයිට වඩා දැන් අප්‍රකට දේවලුත් තියෙනවා. දැන් මෙතන අපි හිතමු කුලඟ වැඩි නම් මේක පත්තු වෙන්නේ. දැන් කුලඟ නැතිවීමත් එක හේතුවක්. නේද? ඒ වගේ තව දැන් තෙතමනේ වතුර නැති වෙනවා. ඔක්සිජන් තියෙන්න ඕන. නේද? කාබන් ඩයොක්සයිඩ් නම් පිරීලා තියෙන්නේ පත්තු වෙන්නේ. ඒවත් ප්‍රත්‍ය වෙන දේවල්. ඒ වුණාට අපිට ඒවා ප්‍රධාන නැහැ. ඒවා එතකොට ප්‍රත්‍ය විතරයි හේතු කරන්න යන්නේ. හේතු කියන්නේ අපිට වැදගත් වෙන දේ අපි සමහර ගොඩක් වෙලාවට ප්‍රධානම ප්‍රත්‍ය තමයි හේතුව කියන්නේ. හ්ම්. ප්‍රත්‍ය වලින් අපිට වැදගත් වෙන දේ මූලික වෙන දේ. එක එක වෙලාවට එක එක ඒවා වෙන්න පුළුවන් හේතු. එකයි මං කියන්නේ මුලින් පේන හේතුව නොවෙන්න පුළුවන් තව ටිකක් හොයනවා. ඊට වඩා වැදගත් තව එකක් තියෙනවා කියලා එහෙම කියන්න පුළුවන්. එතකොට මේකේ ධර්මය කියන්නේ මේ හේතු ප්‍රත්‍යයෙන්මයි යමක් හටගන්නේ. අපි යමක් කියලා මොනව හරි කතා කරනවා නම් ඒවා හේතු ප්‍රත්‍යයෙන්තරව කතා කරන්න බෑ. ඔය කතාව තමයි පටිච්ච සමුප්පන්නයි කියන්නේ. අපි කතා කරන ඕන දෙයක් පටිච්ච සමුප්පන්න දෙයක්.
පන්න කියන එකේ පාද කියන එකේ
උපන්න.
වෙනස.
පන්න කියන්නේ උපන්න.
පාද කියනවා පටිච්ච සමුප්පාද කියනවනේ.
ඔව්.
පන්න කියන්නේ.
ඒ
දෙකම එකයි.
මේක දැන් පටිච්ච සමුප්පන්න කියන්නේ එහෙම හටගත්තු. දැන් ඒක ගැන කතා කරනකොට පටිච්ච සමුප්පාදය කියලා කියනවා. ඒ වෙන දේ තමයි පටිච්ච සමුප්පන්න. ඔව් verb එක වගේ. පටිච්ච සමුප්පන්න.
පන්න.
ඔව්. noun එක වගේ තමයි පටිච්ච සමුප්පාදය. සිද්ධ වෙන දෙයට ක්‍රියාවට කියනවා පටිච්ච සමුප්පන්න. ඒක ගැන වෙනම අපිට කතා කරන්න ඕන නම් ඒ ධර්මතාවය ගැන පටිච්ච සමුප්පාදේ. ඒක වෙනම අරගෙන විස්තර කරන්න පුළුවන් නේද ඔය තරම් මොකද්ද වෙන්නේ කියලා.
දැන් දැන් අද තමයි අපි ඉස්ලාම පන්න කියලා
ඇහුවා අද. ඒ වගේ වචන වල තේරුමට වඩා දැන් මේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන එකයි තේරුම් ගන්නවා. දැන් අපි ලෝකෙට අයිති දැක්මයි ලෝකෝත්තර දැක්මයි කියන එක වෙන් කරගන්නවා. ලෝකෙට අයිති දැක්මේදී අපිට ඔය හේතුඵල කතාවක් නැහැ. අරම මෙයා තියෙනවා. ගස්කල් දෙස්පුතු මිනිස්සු ඉරහඳ තාරකා ඔවා සේරම තියෙනවා. නිවනේදී ඔවා එකක්වත් නැහැ. නිවනට හේතු වෙනවා කියලා දෙයක් නැහැ. නිවන අසංකතයි. හේතු යෙදෙන්නේ නැහැ නිවනට. නිවනේදී කිසිම දෙයක් පිහිටන්නේ නැහැ. තවට නිවන අවබෝධ කරගන්න නම් පටිච්ච සමුප්පාදය දකින්න ඕන. පටිච්ච සමුප්පන්න බව තේරුම් ගන්න ඕන. පටිච්ච සමුප්පාදයට තමයි ධර්මය කියන්නේ. බුදුදහම කියන්නේ පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පන්න බව. හරි. ඒ ධර්මතාවය. අපි පටිච්ච සමුප්පාදය කියවහන් අර වචන ටිකකුත් තියෙනනේ අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඤ්ඤාණ. ඒක පටිච්ච සමුප්පාදේ විස්තර කිරීමක් නිසා පටිච්ච සමුප්පන්න බව නෙමෙයි ධර්මතාවේ නෙමෙයි. ඒක කියෝලා හරි තේරුම් ගන්න ඕන මෙන්න මේ පටිච්ච සමුප්පන්න කියන කතාව. පටිච්ච සමුප්පාදේ මේ බුදුදහම ඔය හැමතැනම තියෙන. දහම කියන්නේ පටිච්ච සමුප්පන්න බව. ඒ හේතු නැති වෙනකොට ඒව ගැන කතා කරන්න බෑ. නිරුද්ධ. ඔකමයි තේරුම් ගන්න. එතකොට රූපයේ අපි ඔය ලක්ෂණ ටික දකිනවා. අපි රූපයක් කිව්වනම් රූපය කියන්නේ මොකද්ද? රූප සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? නෝ ඒ ටික දකිනවා. ගැන රූපය කියලා මොකක් හරි අදහස් කරනවා නම් ඒක මොකද්ද කියලා ඉස්සෙල්ලා වෙන් කරගන්න. ඊළඟට බලන්න ඕනේ ඒකේ අර උපදින ගතිය. හටගන්නේ ඇයි? ඇයි දැන් කියනවානේ උපාදෝ පඤ්ඤායති ඉපදීමක් තේරුම් ගන්න පුළුවන් ප්‍රකට කරගන්න පුළුවන්. එතකොට වයෝ පඤ්ඤායති දැන් අපිට ඒ නැතිවීම සාමාන්‍යයෙන් පේන්නේ නැහැ. ඒක නුවණින්ම බලන්න ඕනේ. මොකද අපි ඉන්නේ තියනවා කියන දෘෂ්ටියේ කියනවානේ නේද? ඒත් නැති වෙන එක, නිරෝධ වෙන එක සාමාන්‍යයෙන් පේන්නේ නැහැ. බැලුවේ නැත්තම්. ඒක නුවණින් බලන්න ඕනේ. පේන වෙලාවල් තියෙනවා ඒ වුණාට ඒක මදි අපිට. සීඔ කෙනෙක් මැරිලා යනවා කියලා එහෙම පේනවා. ඒ වුණාට ඒක මදි. මම තේරුම් ගන්න. ඔක හැම තිස්සෙම වෙන හට ගැනීමක් නිරුද්ධ වීමක් තියෙනවා. ඒක අපිට පේන්නේ අර දැන් ඒකයි දෙවිත ඉතස්ස අඤ්ඤ තත්තං කියලා. පවතින වණං එතනත් අන්‍ය ආකාරයකටපත් වෙනවා. ඒක අන්‍ය ආකාරයකටපත් වෙනවා කියන්නේ තියෙන දේ තව එකකටපත් වෙනවා නෙවෙයි. අලුත් දෙයක් හට ගන්නවා ඒක එහෙමම නැති වෙනවා. ආයේ තව අලුත් දෙයක් හට ගන්නවා ඒක එහෙමම නැති වෙනවා.
එතකොට ඒ වගේම දෙයක් ආවම හටගන්නේ.
ඒකයි දැන් අපි හිතන විදිහ. ඒ වගේද කියන එක අපේ හිතේ වැඩන්නේ. වගේ කියන එක පේන විදිහ නෙමෙයි. ඒවා කාගෙන් හරි අහන්න පුළුවන් අරය එයා වගේ. තව කෙනෙක්ගෙන් අහන්න පුළුවන් එයා එයා වගේ. දෙන්නම එකමද කියන්නේ. ඒක හිතට පේන විදිහ. නේද? එළියේ තියෙන එකේ සබහමයි නේ මේක බලන එක්කෙනා හිතෙන් කියන දේ වගේද කියන එක. හට ගන්න හේතු වෙනවා ආයතන. ආයතනෙත් රූපයක් කියලාත් අපි ගන්නවා සමහර වෙලාවට. ආයතන කියන්නේම රූප හදන හින්දා තමයි. ඇහැට පුළුවන් රූප හදන්න. කනට පුළුවන් රූප හදන්න. ඒ හදන ඒවා දැනගන්නේ අපේ හිත. ඒකයි ඔවට ආයතන කියන්නේ. ආයතන නිසා තමයි අපි දැනගෙන තියෙන්නේ රූප ගැන. ඔක බලන්න ඕන ආයතන නැති වුණා නම් රූප දැනගන්න පුළුවන්ද? කොහොමද තියෙනවා කියන්නේ? දන්නේ නැහැ. ඒ වෙනායට වෙනායට පේනවා කියලා දැනගන්න ඕනනේ අපි. ඒක තමයි. කියන කීපුව දැනගත්තේ කොහොමද? ආයි අපේ ආයතනෙ. අපි සමහර විට දකින්නේ දැන් ඔය අර දැන් ඉලෙක්ට්‍රෝන ගැන අර හෙල්ලෙනවා කියන එක සමහර විට අපි දන්නේ නැහැ. කවුරු හරි කියපු එකකින් අපි ගන්න. මේක අපේ ඇහෙන් දැකලාම නෙවෙයි. නේද? ගැන කියපු එකකින් එහෙම අහගන්න පුළුවන්. ඉතින් අපිට ඒකත් කියන්නේ ආයතනකින් ගත්තු දෙයකින් අපි මොනවා හරි හිතාගෙන. ඒක එහෙම වෙන්නේ නැහැ. කවුරු හරි කියපු හින්දා වෙන්නේ නැති කියලා හිතාගන්න. ඒකත් හිතා ගැනීමක් විතරයි එතන. තේනවා? ඔක කියන්නේ දෙය ඇත්ත වෙන්නේ නැති කියලා. අපි අත්දකලා නෙමෙයි. දැන් ප්‍රත්‍යක්ෂ ඥානෙ නෙමෙයි. ගත්තු දැනුමක් තියෙනවා. ඒ කියන දේ විශ්වාස කරනකන් තමයි ඒක ඇත්ත. වැරදි වෙන්නත් පුළුවන්. ඉතින් තව කෙනෙක් කිව්වොත් නෑ නෑ ඔක හොම නෙමෙයි මෙහෙමයි කියලා වෙන කතාවක් කියනවා. අපි ඒක ඊළඟට වෙනස් කරනවා. ඕක තමයි දැනට විද්‍යාවේ තියෙන தත්ත්වය. ඊට අවුරුදු 100කට විතර කලින් ඇත්ත කියපු ඒවා දැන් ගොඩක් ඒවා බොරු. තව කෙනෙක් තව එකක් හොයාගෙන කියනකොට අර පරණ කතාව
ආපෝසි.
ඔව්. දැන් මුලින්ම ගොඩක් ඉස්සර මේ පොළව ෆ්ලැට් කියලා.
ෆ්ලැට් කියලා.
ඔව්. ඔව්. ඒ කාලේ එක විශ්වාසයක්. ඊට පස්සේ රවුම් කියලා විශ්වාස කරනවා. දැන් කියනවා හරියටම රවුම් නෑ. හා? අලුත් එකක් කියනකොට පරණ එක අපි වෙනස් කරනවා. ඉතින් එකෙන් කියන්න බෑ අලුත් එක හරිද කියලාවත් පරණ එක වැරදිද කියලාවත්. තව කාලයක් ගිහින් ආයේ හොයාගත්තොත් නෑ නෑ අතරස් කියලා කිව්වොත් ඉතින් ආයේ මේකත් වැරදුනේ. ඒකයි මේ විද්‍යාව කියන එක අර ඒ වෙලාවට කවුරු හරි හොයාගන්න දෙයක්. ඉතින් අපි විශ්වාස කරනවා ඇත්ත කියලා. ඒක ඇත්ත වෙන්නේ තව එකක් හොයාගන්නකම් විතරයි. ඒකයි කිව්වේ විද්‍යාව තාම ඒ කියන්නේ නියම ඇත්තට පිටු වෙලා නැහැ. මොකද විද්‍යාවෙන් හොයාගන්න ඒවා ඩිපෙන්ඩ් වෙනවා තව බොරු කාර්යෝ ටිකක් මත. අපේ ආයතන ටික.
ඒකත්
පටිච්ච සමුප්පන්න කියන එක එහෙම වෙනස් වෙන වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ඒක ධර්මතාවය. ඒක නෑ ඇත්ත ඇති
හැටි. පටිච්ච සමුප්පන්න කියන එක කවදාවත් වෙනස් වෙන්නේ
නෑ. අය බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ මේ ලෝකේ තියෙන ධර්මතාවයක්. ඒක වැහිලා තියෙනවා. කවුරුද කරලා අනිත්‍යයට ගියා දෙනවා. නැතුව මේ අලුතෙන් දෙයක් හොයාගන්නව නෙමෙයි. තියෙන ස්වභාවය විස්තර කරනවා. ඒ තියෙන පටිච්ච සමුප්පන්න. මම තමයි දන්නේ. මේ කොයි බුදු හාමුදුරුවෝ පහළ වුණත් ඔන්න මේ හැංගිලා තියෙන දේ පෙන්වලා දෙනවා. ඒක අවබෝධ කරගන්න. මුලින් අපිට ධහම අවබෝධ කරගන්න නම් මොකක්ද අවබෝධ කරන්න ඕන? පටිච්ච සමුප්පාදේ. නැත්නම් පටිච්ච සමුප්පන්න. දැන් අපි පටිච්ච සමුප්පාදේ දන්නේ නැහැ කියලා දැනගන්නේ කොහොමද? අපි ඉන්නවා නিত্য, සුඛ, ආත්ම, සුභ. ඔකට කියනවා විපල්ලාස කියලා. ඇත්ත ඇති හැටි නෙමෙයි. ඒක අනිත් පැත්ත තමයි අපි දකින්නේ. මොකන්ද? නিত্য, සුඛ, ආත්ම, සුභ. ධර්මතාවයේ තමයි නිට්ටය කියන්නේ පැත්ත අනිත්‍ය සුඛය කියන්නේ පැත්ත දුක්ඛ දුක ඈ ඊළඟට ආත්මය කියන්නේ පැත්ත අනාත්ම සුභය කියන්නේ පැත්ත අසුභ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ඕක තමයි පවතින හැටි අපි රැවටිලා විශ්වාස කරන හැටි තමයි නිට්ටයයි සුඛයි ආත්මයි සුභයි ඒ ලෝකේ යන කෙනා දකින්න හැටි. පටිච්ච සමුප්පාදේ දකින්න කෙනාට අවබෝධ වෙන්න ඕන අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි කියන එක. ඕකෙන් තමයි ධර්මය දැක්කද නැද්ද කියලා බලාගන්න.
ආත්ම කියන වචනයක් පැහැදිලිලා තියෙනවා. මේක ආගම්වල කියන ආත්මයද එහෙම නැත්නම් වෙන
මොකක්ද ආත්ම කියන්නේ?
රාගවල කියනවා දෙදම ආත්මෙන් කොටසක් සුද
දිනකිනා කියන්නේ මාව නැවුම් කාර්යය. ඒක ආත්මේ පටන් ගත්තොත් ආත්ම කියන එක එකම. නෑ නෑ ඒ ආත්මේ පටන් ගත්තොත් හැටි. දේවියෝ මැරුවද වෙන විදිහකට ඇතුල් වුණාද මේ ලෝකෙට ඇතුල් වුණේ හැටි. ආත්ම කියන්නේ මොකක්ද? ඔය ආත්මේ ඇතුල් වුණ හැටි. ඒ වගේම ඉවර වෙන හැටිත් කතා කරනවා.
කියලා හිතන්නේ මේ නොනැසෙන පවතින දෙයක්.
අන්න ඒකයි.
දෙවියන් වහන්සේ
දී. ඒ පටන් ගත්ත එක මොනවද කියන එක නේ. කට්ටියක් ඇයි දෙවියන් වහන්සේ දුන්නා තව කට්ටියක් ඇයි මේ ඇති වුණා තව කට්ටියක් ඇයි සබහා ධර්මයන් සතර මහා ධාතු වෙන්නේ නැති වුණා.
හැබැයි දැන් ඉස්සර කිව්වා අපි පොඩි කාලේ God created the world කියලා. දැන් ඒක ජීවිත අත්හැරලා මොකද it has been proved otherwise. දැන් ඒක කියන්නේ God created the world කියලා.
අපි හරි නෙවෙයි. අපි තව එකක් වැරදි කියනවා නම් අපි හරි දේ දැකලා ඉන්න ඕනේ නේද? හරි දේ දකින්න නම් පටිච්ච සමුප්පාදේ අවබෝධ කරගන්න ඕනේ. පටිච්ච සමුප්පන් බව. මොකක්ද එතකොට පටිච්ච සමුප්පන් බව කියන්නේ? දැන් අපි ඒක දැනගෙනද කතා කරන්නේ? කියන එක බලන්න. අපි තාම ඉන්නේ නিত্য සංඥාවේද අනිත්‍ය සංඥාවේද කියන එක බලන්න. ඈ. ඔක තේරුම් ගන්න තව බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ යම් උපාදෝ පඤ්ඤායති වාව පඤ්ඤායති කියලා එහෙම කිව්වනේ. ඒ කියන්නේ එකක් දකින්න පුළුවන්. මොකක් හරි දෙයක හට ගැනීමක් දකින්න පුළුවන්. හට ගන්න බව දකින්න හින්දා ඔන්න කට්ටිය එනවා මතයකට තියනවා. මේ දේ තියනවා කියලා දැක්මකට එනවා දෘෂ්ටි. ඒක දෘෂ්ටියක්.
ඇත.
ඔයි දැන් ඔකට ඕනනම් ආත්ම කියන නම දාගන්න පුළුවන්. කියන්නේ පවතින දෙයක්.
මම මේ කල්පනා කරන්නේ මොකක්ද මේ ආත්ම කියලා.
ඒක දැන් නැත්නම් ඉතින් ආත්මය ගැන හොයලත්තට ආත්මය කියලා මොකක් හරි කියනවා නම් දැන් බුදුහාමුදුරුවෝ කාගුරු හරි ඇහුවොත් ආත්මය ගැන ප්‍රශ්නයක් ඉස්සෙල්ලා අහනවා ඔයා ආත්මය කියලා අදහස් කරන්නේ මොකද්ද? සමහරු කියනවා ශරීරය කියලා, සමහරු කියනවා වේදනාව කියලා, සමහරු සංඥා වුණා විඥානය කියලා, සංඛාර මම එක එක උත්තර දෙනවා. එතකොට ඒකට අනුව තමයි එයාට උත්තරේ දෙන්නේ. ඒ ආත්ම කියන්නේ මොකද්ද කියන එකෙන් තමයි පටන් ගන්නවා. මේ ශරීරය දාන්න. එහෙමයි ඉතින් වචනයක් කිව්වහම ඕක එක එක්කෙනාට එක එක විදිහට තේරුම් කරන්න පුළුවන්. එහෙනම් තමන් මොකක්ද ආත්මය කියලා අදහස් කරන්නේ එතනින් පටන් ගන්න. ආත්මය කියලා මොකක් මොන වගේ දෙයක්ද අදහස් කරන්නේ? එතකොට පළවෙනි ශරීරය
ශරීරය හිතක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ඉන්ක්ලූඩඩ්.
එන් ශරීරය ආත්මේ නම් ඔක පටන් ගත්ත ඉපදෙනකොට මැරෙනකොට ඉවරයි. නේද?
ආ ඔව් ශරීරය.
මරුණහන් ශරීරේ පුච්චලා දැම්මනේ එතන
නේ. ඔව් නෑ
නෑ. ඒ ටික ඔක්කොම ඉතින් පුච්චලා දානවනේ මරනකොට අරන් යන්නේ නෑනේ මොකෝ.
ඒ
අල්ලන්න බැරි ටිකකුත් ඇවිල්ලා තියෙනවා නේද? අන්න ඕක තමයි ආත්ම කියලා හිතන. ඒක තමයි ඒකට ඉතින් ඕන නම් හිත කියලා නමක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ශරීරය නෙවෙයි. නේද?
ඒ ශරීරයත් එක්ක ආපු අල්ලන්න බැරි එකක්
නේද? ඔව් මොකක් හරි ඉතින් ඔකට හිත කියන්න පුළුවන්, පණ කියන්න පුළුවන්. එක එක වචන දාන්න පුළුවන්. දැන් අපි හැබැයි විශ්වාස කරන්නේ මේ කාලේ ජීවිත කාලය තුල තියෙන ශරීරය නෙවෙයි. නේද? වෙන කොහෙන් හරි ආවා මේක නැති වුණහම කොහාට හරි යනවා. ගන්නන කතාව නෙමෙයි Taman හිතනදී. විශ්වාස කරන්නේ නැත්නම් ඉතින් මේ මේ මුකුත් කරන්න අවශ්‍ය
නැහැ.
අපි පින් කරන්න ඕනත් නැහැ, වව් කරන්න ඕනත් නැහැ. කද්ද කියලා නෙමෙයි දැන් ආයේ උපදිනවා හරි නැත්නම් ගිය සරේ මීට කලින් ඉපදිලා හිටියා හරි කියලා
මමමද කියලා මම
හරි උපදිනවා කියන එක විශ්වාස කරනවද නැත්නම් ගිය සරේ ඉපදිලා හිටියා කියන එක විශ්වාස කරනවද මම අහන්නේ ගිය සරේ මේ ජීවිතේ නැතුව තව ශරීරයක් එක්ක හිටියද ඕක විශ්වාස කරනවද අක්hari එහෙම
මේ වගේ එකක් නෙමෙයි
තිබුණාද දැන් වා වෙලා උපදින්න එහෙම හිටියද ඉතින් ඕකට තමයි මම කියලා කියන්නේ දැන් මේ ශරීරේ ඉන්න කෙනා තව ශරීරයක හිටියද ඒ හිතියනම් එයා තමයි මම කියන්නේ. එයා තමයි අපි ඕන්න අපාය යනවාද දිව්‍ය ලෝකේ යනවාද කියලා කතා කරන්නේ මේ ශරීරය ඇසුරු කරගෙන දැන් ඉන්න කෙනා. ඔయిత කලින් තව ශරීරයක් ඇසුරු කරගෙන හිටියේ. ඔක තමයි මම. ඒක තමයි ආත්මය කියන්නේ ආත්ම දෘෂ්ටිය කියන්නේ. එහෙම. ගිය සැරේ මං මොන වගේ හිටියද? කවුරු වෙලා හිටියද? ඒක තමයි ඉතින් අදහස් කරන්න වෙන මොකද්ද? ඊයේ සැරේ එන වෙන කවුරු හරි හිටියනම් මේ අපිට කතා කරන්න ඕනේ. ඈ? නැවත ඉපදින්. ඔව් නැවත ඉපදින්. මේ සංසාරේ ඉපදි ඉපදි මැරිය නැහැ එක. ඒක විශ්වාස කරනවා. ඒක තමයි. අපිත් විශ්වාස කරනවා. නේද? ඒ හින්දානේ ඔය පව් කරන්න නැතුව පින් කරන්න හදන්නේ. මොකක් හරි හින්දා අපි දැන් එහෙම හිතනවනේ. අපි හිතන එකේ ඉඳන්ුයි මේක හොයන්න ඕන. වෙන කවුරුවත් කියන එක නෙමෙයි. ඒක තමයි හොයන්න කියන්නේ. ඒකට තමයි ධර්මයේ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා පටිච්ච සමුප්පන්න බව දකින් නැති හින්දායි ඔහොම වෙන්නේ. සංසාරේ යන්නේ. මේ පටිච්ච සමුප්පාදේ දකින්නකම්
සංසාරේ
සංසාරේ විශ්වාස කළත් නොකළත් සංසාරේ යනවා. පටිච්ච සමුප්පාදේ දැකලා ඒක අවබෝධ කරගන්න. හරිද? කෙනෙක් මං උපදිනවා කියලා හිතාගෙන හිටියත් උපදිනවා, නෑ මං උපදින්නේ නෑ කියලා හිතාගෙන හිටියත් උපදිනවා. ඒක ධර්මතා. ඒක වෙන්නේ ඇයි කියලා තමයි මේ පෙන්වන්නේ. හරි? කෙනෙකුට දැන් කෙනෙක් විශ්වාස කරන්න ඇති වෙන්න පුළුවන් නෑ ඔතේ ඉපදීම. නේද?
මමමගේ ඒ උපදින තැනයි.
හරි, ඒ උපදිනවා කියන එක විශ්වාස කරනවානේ.
ඒක තිබුණේ කියන විදිහට.
එහෙම හිතනවද නැද්ද? උපදින්නේ නැත්තම් ප්‍රශ්නයක් නෑ. ඔය ප්‍රශ්නේ ඉන්නේ
නෑනේ. නේද?
ඔක ඔය මම කියන වචනේ දැම්මද නැද්ද කියන එකෙන් නෙමෙයි දෘෂ්ටිය එන්නේ. හරිද? මේ උපදින්න ඌට කලින් මොනවා හරි දෙයක් තිබුණාද? මේ මැරුණට පස්සේ මෙතනින් අයින් වෙන තව තැනක පිලිසඳ ගන්න උපදින මොකක් හරි තියෙනවා. ඕකට මම කිව්වද නැද්ද කියන එක නෙමෙයි. එහෙම සංසාරේ යනවනම් ඒකට දෙන නමක් තමයි ආත්ම කියන සංකල්පය. හරි? ආත්ම. ඒ කියන්නේ මොකද්ද ස්ථිර දෙයක් තියෙනවා. ඒක තමයි ශරීරයක් අල්ලගන්නේ. හරි? හරි මම වචනේ කිව්වත් මොකක් හරි දෙයක් ගැනනේ ඔය කතා කරන්නේ. ශක්තියක් කියලා කිව්වොත් ඔන්න ඔය ශක්තියට තමයි ආත්ම දෘෂ්ටිය කියන්නේ. කර්ම ශක්තිය කිව්වත් ඕකට තමයි ආත්මය කියලා කියන්නේ අදහස් කරන්නේ. පැහැදිලි. ඒ වැරදි කියන එක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒ වුණාට අපි ඉන්නේ දෘෂ්ටි. මොකද්ද දෙයක් තියෙනවා මේ සසරේ යන. ඕකට මම කිව්වද නැද්ද කියන එක නෙමෙයි. වචනේ ඕන කෙනෙකුට දැන් අපි සිංහලෙන් මම කියන්නේ ඉංග්‍රීසියෙන් වෙන එකක් කියලා. ඔය වචනේ නෙමෙයි ඔකේ ප්‍රශ්නේ.
ඉංග්‍රීසියෙන් කියලා
පද්දෝ
we can see we can touch it but it is there right
so it is කියන එක තමයි ඔය it is there කියන එක.
it is there
ඒකට කියනවා ආත්ම සංකල්පය. තේරුණාද ආත්මේ කියලා අදහස් කරන්නේ ඔන්න. කියලා තියෙනවා.
ඉතින් ඒක මොකද?
يعني කියන එක හරිද වැරදිද කියන එක නෙමෙයි ඉස්සෙල්ලා අපි ඉන්න තත්ත්වේ තේරුම් ගන්න. හරිද? මම වා හිතන්න හදන්නේ නෑ මං හරිද වැරදිද කියන එකෙන් තමයි කියන්න හදන්නේ. එහෙම නෙමෙයි. දැනට හිතාගෙන ඉන්නේ මොන වගේද? මොකක්ද ඕ දෙයක් ඉපදි මෙරි යනවා කියන එකේ ඉන්නේ. ඔක මම කියන්න පුළුවන් ආත්මය කියන්න පුළුවන් ශක්තිය කියන්න පුළුවන් කර්මය කියන්න පුළුවන් තව ඕන වචනයක් දාන්න පුළුවන් මොන වචනේ දැම්මත් අපි අදහස් කරන්නේ මේකනේ
හරි යනවා
මොකක් හරි යනවා කියන එකනේ ඕකට තමයි කියන්නේ ආත්ම දෘෂ්ටිය කියලා. ඒ මොකද්ද ඕ කියන එක පවතින ස්ථිර දෙයක්නේ නේද? ඒ නিত্য ගතියක් තියෙනවා කියන්නේ. ඔන්න ඕකයි මේ කියන්නේ ලෝකයා ඉන්නේ ඔන්න ඔය දැක්මට ඔය මතයට වැටෙනවා. ඒක වැටෙන්න හේතුව තමයි එකක් උපදින බව දකින හින්දා. උපදීමක් ප්‍රකට වෙන හින්දා ඉන්නවා කියන දෘෂ්ටියකට එනවා. ඇත කියන තියනවා කියන දෘෂ්ටියකට එනවා. දැන් ඒක හරිද වැරදිද කියන එක පැත්තක තියන්නකො. අපි ඉන්නේ ඔය වගේ මතයකනේ. අන්න ඒකයි තේරුම් ගන්න. එතකොට ඒ මතයට ඇවිල්ලා තියන්නේ ඇයි ඉපදෙනවා දකින හින්දා හට ගන්නවා දකින හින්දා තමයි ওই තියනවා කියන මතයට එන්නේ. හරි. ඒ වගේම තව කෙනෙක් යන්න පුළුවන් මතයකට නැති වෙනවා මැරෙනවා දකින හින්දා මුකුත් නැහැ කියන මතයකටත් කෙනෙක්පත් වෙන්න පුළුවන්
නැහැ
කියන. ඔව්. මරණින් පස්සේ ඉවර. අපි දන්නේ. එතකොට නැහැයි කියන දෘෂ්ටියකට වැටෙන්න පුළුවන්.
එතකොට මට අහන්න ඕන ප්‍රශ්නය.
දැන් ඕක හරිද වැරදිද කියන එක නෙමෙයි මේ.
ඔව්. නෑ ඒක නෙමෙයි මං අහන්නේ. මං කියන්නේ දැන් මම අඳුන කීප දෙනෙක් කියනවා I am not bothered. I think I am living in this world when I die that's the end. ඒක
ඔය දෘෂ්ටි දෙකම වැරදි.
I don't believe in rebirth.
ඒක තමයි. දැන් ඔන්න මේ කියන එක ගන්නකො එකක් ඔය අහන්නේ නැහැ කියන එක. මරණයෙන් පස්සේ නැහැ. හරි? ඒකත් දෘෂ්ටියක්. ඉන්නවා කියන එකත් දෘෂ්ටිය. ඒක තමයි මේ ධර්මයේ පෙන්වන්නේ. ඒක අපි ඕවයි ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි දැන් බලන්න ඕන. ධර්මයේ දකින්න නම් එහෙම කියන්නේ ඇයි කියන එකයි හොයන්න. අපි ඕකක ඉන්න හින්දා තමයි මේ සසරේ යන්නේ. අපි රහත් වෙලා නම් මේව හොයන්න ඕනේ නැණි. ඒකෙන් තේරුම් ගන්න මේක අවබෝධ කරගෙන නැති කමමයි මේ ප්‍රශ්නේ. දැනට දන්නවා නම් හොයන්න දෙයක්වත් නැහැ. ඒ හින්දා ඉස්සෙල්ලා පිළිගන්න ඕන අපි ඉන්නේ ඔය මොකක් හරි දෘෂ්ටියක. නේද?
ශ්‍රද්ධාව නිසා පිළිගන්න ඕන.
ඒ පිළිගැනීමත් දෘෂ්ටියක් කියලා කියනවා. තමන් ප්‍රත්‍යක්ෂ කරගන්නකම් කවුරුවත් කියන පළියට නේ ශ්‍රද්ධාව කියන්නේ. බුදුහාමුදුරුවෝ කිව්ව හින්දා අපි විශ්වාස කරනවා. ඒක දෘෂ්ටිය. හරි? ඒක අපි අත්දකලා නෙමෙයි. හරි? එතකොට ඔන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ හට ගැනීම දකින කෙනා මතයකට එනවා ඉන්නවා කියලා. විනාශ වීම, වැය වීම, වය කියන එක දකින හින්දා. එක එක වචන දාන්න පුළුවන් මැරෙන කියන්න පුළුවන්. පේන්නේ නැතුව යන එක වෙන්න පුළුවන්. හරි? ඒ වය කියන එක දකින හින්දා නැහැයි කියන දෘෂ්ටියකට. ඒ නැති වුනහම පවතින්න බෑනේ. නැහැ කියන මතයකට. ඒකට කියනවා උච්ඡේදවාදී. අර ඇත කියන එකට කියනවා සාස්වතවාදී කියලා. එතකොට ඔය දෙකම ඇත්ත ඇති හැටි නෙවෙයි කියලා පෙන්වනවා. ඔය අන්ත ඔය දෙක අන්ත දෙකක් කියලා කියනවා. තියෙනවා නැත්තම් ඇත කියන එක ඒකාන්තයක්. නැහැ නැත්තම් නැත පවතින්නේ නැහැ කියන එක තව අන්තයක්. ඔය දෙකම නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්වන්න කරන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්වන්න කරන්නේ පටිච්ච සමුප්පන්න ධර්මය. පටිච්ච සමුප්පන්න ධර්මය. ඒතර පටිච්ච සමුප්පන්න දේවල් කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න බව. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න දේවල ප්‍රකට වෙනවා අර ලක්ෂණ ටික. කෙනෙකුට උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. ඒ වචන ටික තේරෙනවනේ නේද? සූත්‍රයකදී. ඒකයි සූත්‍රේ නම නම් මතක නැහැ. ඒක පස්සේ බලලා කියන්නේ. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. ඒ කියන්නේ තීනිමානි භික්කවේ සංකත ලක්ෂණානි. තීනිමානි භික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි. කතමානි තීනි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති.